SBS Radio.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් ආරම්භ කරමු මේ සතිය වෙනකොට ශ්‍රී ලංකාවෙන් ඇසෙන උණුසුම් ප්‍රවෘත්ති මොනවාද යන්න පිළිබඳව සඳුදා දවසේ අපේ සුපුරුදු විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩුතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලක්ෂි.
උණුසුම්ම කතාබහ විදිහට එක්සත් ජාතික පක්ෂයේ වටා ගෙතෙන කතා කිහිපයක් අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා මේ සතිය වෙනකොට. දැන් අහගිරින් ඔබටත් මතක ඇති අපි පසුගිය සති දෙක තුළදී යම් ඉඟියක් පළකරනු ලැබුවා එක්සත් ජාතික පක්ෂය එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ යන මෙන් පොදු සන්ධානයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට බලාපොරොත්තු වෙමින් ඒ සඳහා සූදානම් වෙමින් තියෙන වගට එහි කූට ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි මේ පස්වෙනිදා අගෝස්තු මාසේ පස්වෙනිදා කියලත් අපි යම් ඉඟියක් ලබා දුන්නා ඒ වෙනකොට අපිට ලැබුණු තොරතුරු වලට අනුව. දැන් උණුසුම්ම කාරණා විදිහට අපිට වාර්තා වෙනවා මේ පොදු සන්ධානය ප්‍රකාශයට පත් කිරීමට මේ පස්වෙනිදා දින යොදාගෙන තිබුණත් මේක ක්‍රියාත්මක නොවන හැඩක්. මේ සම්බන්ධව ඉතාමත් උණුසුම් වාතාවරණයක් එක්සත් ජාතික පක්ෂය තුළ ගොඩනැගෙමින් පවතින වගටත් අපිට ආරංචි වෙන අතරතුරේදී තමයි අපි මේ සම්බන්ධව දැන් සාකච්ඡා කරන්නේ. මනෝජ්, කොහොමද මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තියෙන උණුසුම් වාතාවරණය මේ වෙනකොට?
දැන් පෙරේදා රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකින්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා අරලියගහ මන්දිරයේදී. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් සමගත් එක්සත් ජාතික පක්ෂය රැස්වීමක් පැවැත්වුවා. එහි තීරණය අනුව අද දවසේ අත්සන් කරන්න තිබුණු අලුත් පෙරමුණ සමග වන සන්ධානය මම නැත්තම් මේ සඳහා වන රැස්වීම අවලංගු කරලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ යෝජිත අලුත් පෙරමුණේ ව්‍යවස්ථාව ගැන ඇතිවෙච්චි අර්බුදකාරී තත්වයක්. විශේෂයෙන්ම මේ නව පෙරමුණේ මහලේකම්වරයා විදිහට රාජිත සේනාරත්න අමාත්‍යවරයා පත් කරන්න සූදානම්ක් තිබුණා. ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් තමන්ගේ විරෝධය එල්ල කළා. ඒ ගැනත් මේ පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා වෙලා තියෙනවා. කොමුණත් දැන් මේ ගොඩනගන්න යන අලුත් පෙරමුණේ මහලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීම ගැන මේ වන විට යම් අවධානයක් යොමු වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි, අද දවසේ මේ පෙරමුණට එක්වන්න සූදානම් වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සෙසු පක්ෂවල නායකයින් ඒකාබද්ධ නිවේදනයක් අද සඳුදා දවසේ ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙලා ඉන්නවා. මම කියවනේ පක්ෂ නායකයන්ගේ රැස්වීම වගේම පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් දීලා තිබුණා අග්‍රාමාත්‍යවරයා හම්බ වෙන්න. එයිදී මේ සාකච්ඡාවට සහභාගී වූ තුෂාර ඉඳුරිලි මන්ත්‍රීවරයා සඳහන් කළේ අගමැතිතුමා සුබවාදී ප්‍රතිචාරයක් ලබා දුන්නා. සන්ධානයට එකතු කරගන්න කණ්ඩායම් ඒ වගේම සුළු ජාතික පක්ෂ බරපතල විදිහට මේ කාරණාවලට එඟ නොවෙනවා නම් මෙතනින් එහාට එක අඩියක්වත් යන්නේ නැහැ කියලා අගමැතිතුමා තමන්ට පොරොන්දු වුණා කියලා තුෂාර ඉඳුරිලි මන්ත්‍රීවරයා පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට මේ සාකච්ඡාවලට සහභාගී වෙලා සඳහන් කරා. කොමුණත් මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ යම් තීරණයක් අරගත්තා පසුගියදා අගෝස්තු 1 වෙනිදා කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමක් තිබුණා. ඒකෙදි මේ ගොඩනගන්න යන අලුත් පෙරමුණට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරලා තිබුණා. අරලියගහ මන්දිරයේ තමයි මේ රැස්වීම පැවැත්වුණේ. කෘත්‍ය අධිකාරී මණ්ඩල සමාජිකයන් 77 දෙනෙක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ. මේ අතරින් මේකට 43 දෙනෙක් විතරයි ඇවිල්ලා තිබුණේ. කොමුණත් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න, දිලිප් වෙදාරච්චි කියන මැතිඅමැතිවරුන් ඒ අය කියලා තිබුණේ පස්වෙනිදා මේ එමණතමේ අද දවසේ නව පෙරමුණ අලුත් සන්ධානයේ විදක්වන අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයක් ප්‍රකාශයට පත් කරන්න ඕන කියලා. කොමුණත් අගමැතිතුමා ඒකට ප්‍රතිචාර දක්වලා කියලා තිබුණේ නව පෙරමුණ බිහි කිරීමෙන් පස්සේ තමයි ජනාධිපති අපේක්ෂකවරයා බිහි කරන්නේ කියලා. කොමුණත් මේ නව පෙරමුණ සම්බන්ධ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධයි කියලා මංගල සමරවීර ඇමතිතුමත් මේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී සඳහන් කරලා තියෙනවා. මහලේකම් ධුරයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් පත් කර යුතුයි කියලත් අදහස් දක්වලා තියෙනවා. රාජිත් සේනාරත්න ඇමතිවරයා මේ අලුත් පෙරමුණේ ලේකම් ධුරයට පත් කරනවා නම් මංගල සමරවීර ඇමතිවරයා කියලා තියෙනවා. තමන් ප්‍රමුඛ මැති ඇමතිවරුන් පිරිසක් මේකට විරුද්ධයි කියලා. කොමුණත් මේ පාර්ශ්ව අතර යම් උණුසුම් සංවාදයක් කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී ඇති වෙලා තියෙනවා. කොහොමුණත් අජිත් පීපර සහ සුජීව සේනසිංහ කියන කැබිනට් නොවන අමාත්‍යවරුන්ට මේ වාද විවාද ඇතුලේ අගමැතිතුමා යම් ආකාරයකින් අවවාද කිරීමකුත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. කොහොමුණත් අවසාන වශයෙන් කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී යෝජනා වෙලා තියෙනවා යෝජිත අලුත් පෙරමුණේ ව්‍යවස්ථාව ගැන සංශෝධන තියෙනවා නම් එහෙම සංශෝධන කරන්න අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වෙච්චි කබීර් හෂීම් ඇමතිවරයාට ඒ අදහස් ලබා දෙන්න කියලා තියෙනවා. මින් අනතුරුව ඉරාන් වික්‍රමරත්න ඇමතිවරයාත් යම් අදහස් දැක්වීමක් කරා. ඒදී ඉරාන් ඇමතිතුමක් කියලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සෑහීමට පත් වෙන්න බෑ කියලා. මෙහෙම වටපිටාවක් ඇතුළේ තමයි අද ගොඩනගන්න අද පිටුවන් යන සන්ධානය ක්‍රියාත්මක නොවෙන එමන් නැත්නම් පිටුවීම කල්යන තැනකට පත් වෙලා තියෙන්නේ. මම මෙතනටම මේ එකතු කරන්න කැමති දිලුක්ෂි, ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ අලුත් සංධානය අවබෝධතා විසුම අත්සන් තැබීමට මේක කල්යාමට හේතු දක්වලා තිබුණා. ඒ නිවේදනයේ සඳහන් වන විදිහට ඔහු කියනවා රට සුරකින්න හා රට නංවන පුළුල් පෙරමුණ පිටවීම පිළිබඳව පවත්වපු සාකච්ඡාවලදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා. ඒ අදහස් පිළිබඳව සියලු පක්ෂ එක්ක සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්ති මේ තීරණයක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට තමන් මේ පිළිබඳව මාධ්‍යට සඳහන් කරනවා. ඒ වගේම මේ සාකච්ඡා නිමා වෙනකන් නව පෙරමුණ සඳහා ගිවිසුම් අත්සන් කිරීම කල් දැමිය යුතු බවට එකඟතාවක්කට පැමිණ තිබෙනවා. නව පෙරමුණ පිහිටුවීම කල් දැමීමට ගත්තු තීරණේ නව පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයක් පිළිබිඹු වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට ඔහු මේ නිවේදනයෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.
ඕ මේ සම්බන්ධව යම් කිසි අදහස් දැක්වීමක් කරලා තිබුණා ලක්ෂ්මන් කිරියල්ල මහතා. මේ යම් දෙගිඩි ගාවක් තියෙනවනේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් මහලේකම් නොවේවිද කියන කාරණාව. මොකද වෙනත් කෙනෙක් ඔබ දැන් සඳහන් කරපු ආකාරයට රාජිත් සේනාරත්න මහතාගේ නමට විශාල විරෝධයක් තිබුණු නිසා. නමුත් එහෙම කෙනෙක් තමයි එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් තමයි මහලේකම් වෙන්න යන්නේ සහ මේ සඳහනය ඇතිකර ගැනීම පිළිබඳව බියක් ඇතිකරගත යුතු නැති බව ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා සඳහන් කරලා හිටියා මෙන්න මේ ආකාරයට.
මේ හදන්න යන සන්ධානයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි සන්ධානයේ නායකයා. නායකත්ව බලයේ බහුතර බලයේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. උදාහරණයක් වශයෙන් පක්ෂ 6ක් ඉන්නව නම් සන්ධානයේ එක්සත් ජාතික පක්ෂයට 7ක් පත් කරන්න පුළුවන්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මෙතන මත දෙකක් තියෙනවා. සමහරු කියනවා සන්ධානයේ හදලා අපේක්ෂකයා තෝරගන්න කියලා. තවත් සමහරු කියනවා අපේක්ෂකයා තෝරගෙන සන්ධානයේ හදන්න කියලා. ඉතින් ඕකයි තියෙන පරස්පර විරෝධතාවය.
ඔව්, දැන් පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම යටතේ ඔවුන් සමගත් සාකච්ඡාවක් පැවැත්වුවනේ. දැන් ඒ යටතේ ඔවුන් නියෝජනය කරමින් තුෂාර ඉන්දුනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ අදහස දක්වා මේ ආකාරයට
ගොඩනගන්න අතර සම්දානය පිළිබඳව අපිට පසු පෙළ මන්ත්‍රීවරුන් හැටියට යම් ගැටලු තිබුණා. අපි අගමැතිතුමාට කිව්වේ අපිත් එක්ක මේ වෙනකොට එකතු වෙලා ඉන්න කණ්ඩායම් සහ තව තවත් බලවේග එකතු කරගත හැකි නම් මේ සියල්ල සමග එකතු වෙලා සම්දානයක් අත්සන් කරනවා මිසක් ත්‍රිවිල් එකක දෙකක යන මේ පක්ෂ
දැන් එතකොට මේ දැන් අද පිහිටවන්නට නියමිත වෙලා තිබුණු නිවේදනය කරන්නට නියමිත වෙලා තිබුණු මේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ පොදු සන්ධානයේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පිහිටවීම සම්බන්ධව සහ එයට එකතු වෙනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධව මේ වෙනකොට එක්සත් ජාතික පෙරමුණ රජයට සම්බන්ධ වෙලා සිටින අනිකුත් පක්ෂවල මතයත් දැන ගැනීම වැදගත්. විශේෂයෙන්ම මුස්ලිම් කොංග්‍රසය, TNA ක සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හෙළවුරුමේ වගේ පක්ෂවල මේ වෙනකොට තියෙන අදහස මොකක්ද? ඔවුන් එක්ව යන්නට සූදානම්ද මේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සමගින්?
දැන් මනෝ ගණේෂන් ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා තමන් ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අලුත් පෙරමුණකින් තරගවමින්න සූදානම් කියලා. ඔහු ඊයේ දවසේ සඳහන් කළා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අලුත් පෙරමුණෙන් තරගවදින්න සූදානමක් තියෙනවා කියලා. ඒතකොට මනෝ ගණේෂන් ඇමතිවරයා කියන්නේ අපිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න විසඳන්න බෑ, ඒව ඒගොල්ලෝ විසඳගෙන ඇවිල්ලා අපිට කියන්න කියලා අපි කියලා තියෙනවා. එතනින් එහාට අපේ තීරණය අපි කියනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන්න ඔවුන් සූදානම්. ඊට පස්සේ රොෂාඩ් බදියුදීන් නැමැතිවරයා යම් සඳහනක් කරලා තියෙනවා ඔවුන් පක්ෂයේ විදිහට එකතු වෙලා සමස්ත ලංකා මහජන කොංග්‍රසය කොංග්‍රස් මන්ත්‍රී කණ්ඩායම සහභාගි වෙලා තමයි ඉදිරියේදී ඔවුන් රැස් වෙලා තීරණයක් ගන්න කියලා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ අලුත් පෙරමුණත් එක්ක ගිවිසුම් ගත වෙනවද කියන එක අවසන් තීරණයක් කරන්නේ. අලුත් මේ පෙරමුණේ ව්‍යවස්ථාව ගැන මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ රැස්වල තවදුරටත් සාකච්ඡා කරන්න ඕන කියලා තමයි මුස්ලිම් කොංග්‍රසයේ පාර්ශවයෙන් අදහසක් වුණා කියලා තිබුණේ. එළවරු මේ විදිහට පාඩලි චම්පකරණෝ කැමතුමාගේ අදහස අර මම කලින් කියපු අදහසම තමයි. ඔහු කියන්නේ කණ්ඩායමක් විදිහට මේ ගමන යන්නේ එක්සත් ජාතික පක්ෂයට තනියෙන් යන්න බෑ. එක්සත් ජාතික පෙරමුණ විදිහට එකතු වෙන්න ඕන. පෙරමුණ පිටවල නායකත්ව මණ්ඩලයක් පිටවන්න ඕන. ඒ නායකත්ව මණ්ඩලය තමයි තීරණය කරන්න ඕන. නැත්නම් තනියෙන් ඒ ගමන යන්න හදනවා නම් තනියෙන් තීරණ ගන්න හදනවා නම් ඒ ගමනට එකතු නොවන අදහසකුත් පාඩලි චම්පකරණෝ කැමතිවරයාගේ ඇතැම් ප්‍රකාශවලින් කියවෙනවා. ඒව තමයි මේ ඍජුව එක්සත් ජාතික පක්ෂයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන පක්ෂවල අදහස වෙලා තියෙන්නේ.
එතකොට දැන් අපි දන්නවනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පෙරමුණු රජයට එකතු වෙලා හිටපු පිරිස, දැන් ඔය විජිත් විජේමුණි වගේ මේ ඇතුළු පිරිස, දැන් එතකොට ඒගොල්ලොන්ගේ අනාගතය කොහොමද? ඒගොල්ලන්ගේ තීරණේ මොකක්ද? එක්සත් ජාතික පෙරමුණු රජයේ මේ පිහිටුවන්නට යන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයත් එක්ක එකතු වෙනවද, නැත්නම් ආපහු ගම්බිම් බලා යනවද, හිටපු පක්ෂවලට යනවද, මොකක්ද ඔවුන්ගේ මතය?
ඔවුන්ගේ දවසේ ඔවුන්ගේ මතය කියලා තිබුණා දිලෘක්ෂි මේ ඉස්සරහා ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා තමන් තරග කරන්න සූදානම් කියලා. ඔව්, ඔබ කිව්වාගේ විජිත් විජේමුණි, සොයිසා ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක, එච්.එම්. ෆෞසි මේ කණ්ඩායම මෙතන හිටියේ. ඒ අය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගොඩනැගෙන සංධානයක් එක්ක කටයුතු කරන්න සූදානම් කියලා සඳහන් කරලා තියෙනවා.
හොඳයි, දැන් අපි එමුනම් විමසලා බලමු මේ අතිරේක පක්ෂ එක්සත් ජාතික පෙරමුණු රජයට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් පක්ෂවල පක්ෂ නායකයින්ගේ අදහස්. මුලින්ම ගත්තොත් අපි දෙමළ ප්‍රගතිශීලී සන්ධාරි නායක මනෝ ගණේෂන් කියන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් මේ හැදෙන පොදු සන්ධානයේ මහලේකම් තනතුර එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුට වෙන්න ඕනේ, නැත්නම් මේ හැදෙන සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් දෙකම අයාලේයි කියලා.
අපිනම් මේ සන්ධාන විරුද්ධ රට දිනන්න ඕන සන්ධානක අවශ්‍යයි. නමුත් සන්ධානයේ අදන්න තිබුණ අර මූලික නීති ව්‍යවස්ථා අපිට ගැටලු තියෙනවා, ඒක අදා ගන්න ඕන කියලා කිව්වා. හොඳයි, අපිත් එතන ඉන්නේ. එජාපේ තමයි නායකත්වය දෙන්න ඕන සන්ධානයේ. එජාපේට තමයි මානවක දුරේ දෙන්න ඕන. සාධාරණයි. නැත්තම් සන්ධාන හදමු පසුව එජාපේ වෙන ගමනක් යයි, සන්ධාන වෙන ගමනක් යයි, අයාලේයි. එහෙම කරන්න බෑ. නම් කරන්නේ රනිල් වික්‍රමසිංහද අපි එකඟයි, සදි ප්‍රේමදාසද අපි එකඟයි, කර ජයසූරියද අපි එකඟයි.
හොඳයි, ඒගොල්ලන්ට නම් නෝ ප්‍රොබ්ලම්. එතකොට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් සඳහන් කළ තිබුණා මේ ඇති වෙන්නට යන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධව යම් කිසි අවුලක් තියෙනවා, ඒකයි ටිකක් මේ ආකාරයෙන් පසුබාල හිටියේ. නමුත් ඉදිරියේදී ඒක සාර්ථක වෙයි කියලා.
ව්‍යවස්ථාවේ අන්තර්ගතය පිළිබඳව යම් ගැටලුවක් මතුවෙලා තිබෙනවා. කෘත්‍යකාරී මණ්ඩලයේ රැස්වීමක ඒ පිළිබඳව ප්‍රශ්න කීපයක් මතු කරලා තිබුණා. ඒක निराකරණය කරගෙන අපි ජනාධිපති මැතිවරණයේ පිළිබඳව අපේක්ෂක පිළිබඳව යම් නිගමනයකට එළඹීම සුදුසුයි කියලා අපි අතරේ සාකච්ඡා වුණා.
කාගේ අවධානය යොමු වෙලා තිබුණා? සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් අලුතෙන් පත්තුණු, නැවත වතාවක් අලුතෙන් පත්තුණා අමාත්‍යවරයාගේ අදහස පිළිබඳව. දැන් ඔහු නම් ටිකක් මේ තමන්ගේ පක්ෂය ඉතාමත්ම තීරණාත්මක පක්ෂයක් වන වගට වන ඉඟි පළ කරමින් තමයි අදහස් පළ කරලා තිබුණේ. හිටපු ආණ්ඩුවලටත් අපි සහයෝගය ලබා දුන්නේ ඒ ආණ්ඩු දිනුවා. ඉතින් ඒ නිසා මේ ඔවුන්ගේ සහයෝගය වැදගත් වන වගට තමයි ඔහු ඉඟි පළ කරමින් තිබුණේ මේ අදහස් දක්වීමේදී.
රට වෙනුවෙන්, රටේ අනාගත නායකය වෙනුවෙන් අප පක්ෂය උපරිම සහයෝගය දෙයි. අපි 2005 2010 මහින්ද රාජපක්ෂ මෙතුමාට අපි සහයෝගය දුන්නා, එතුමා දින්නා. ඒ වගේම 2015 අපි සහයෝගය දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. ඒ වගේම 2019 චන්ද දිනන අපේක්ෂකයාට තමයි අපි සහයෝගය දෙන්නේ.
මීයක් කරන්නේ අත ලෙවකන්නට නොවේ යන කාරණාව මේ ඇතැම් පුද්ගලින්ගේ අදහස් වලින් හෙළිදරව් වෙනවා. මේ වගේ තවත් අදහස් දැක්වීමක් සිදු කළ තිබුණා ජාතික හෙළවුරුමේ නායක පාටලී චම්පකරණවක.
එක්සත් ජාතික පක්ෂයේ යම් කිසි ආකාරයක අර්බුදයක් මේක නිසා ඇති වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු පිරිසේකට කල්ලිල්ලුවා. අවුරුදු 20ක් විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ එතෙන්ට ආවේ අපි ඉදිරිපත් වෙලා කටයුතු කරපු නිසා.
ඔව්, දැන් එතකොට මේ සාකච්ඡාවේදී යම් කිසි වූ අවධානයක් යොමු වෙලා තිබුණාද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන වග කියන කාරණාවත්? මොකද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂය ඇතුළේත් විශාල අර්බුදයක් සහ මතවාදයක් පවතින ජනාධිපති අපේක්ෂකවරයා කවුරුන්ද කියලා නම් කිහිපයක් වාර්තා වෙමින් තියෙනවා. සජිත්, කරු, රනිල්, පාටලී, රාජිත කියන මේ නම් පහ. කවුරු ජනාධිපති අපේක්ෂකයා වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි කඹයදිල්ලකුත් තියෙනවා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ. මේ සම්බන්ධව යම් මතයකට ඇවිල්ලා තියෙනවද, අදහස් යෝජනා ඇති වෙලා තියෙනවද ඔය මේ සාකච්ඡාවේදී?
දැන් මෙතන ප්‍රධානම තත්ත්වය තමයි දිලෘක්ෂි එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ ජනාධිපතිවරණයට නම් කිහිපයක් ඉදිරිපත් වුණත් සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකයා විදිහට පත් කළ යුතුයි කියන කණ්ඩායම නමක් කියනවා හැරෙන්න මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමදී හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වෙන නමක් වෙනම යෝජනා කරලම නැහැ. කලින් පක්ෂ නායක එතන කෙනවද, කරු ජයසූරිය මැතිතුමා වෙනවද, පාර්ටි චම්පි කරන්නව කැමතිතුමාට දෙනවද, එහෙම නැත්නම් රාජ්‍ය සේනාරත්න වගේ ජේෂ්ඨ දේශපාලනඥයෙකුට දෙනවද කියලා නමක් වශයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. නමක් විදියට කතා කරන්නේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායකවරයාගේ නම විතරයි. ඉතුරු අය කියන්නේ ඒ නම, ඒ අපේක්ෂකත්වය මේ සන්ධානයේ ගහලා සන්ධානයේ ගොඩනගලා ඒ පක්ෂත් එක්ක කතා කරලා කරමු කියලා. ඒ හින්දා නමක් විදිහට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සජිත් ප්‍රේමදාස නම විතරමයි මේ වෙලාවේ කතා වෙන්නේ. එතනින් එහාට නමක් කතා කරන්නේ ඒ නම වුන් දානවා නම් ඉදිරිපත් කරනවා නම් වෙනත් සංවාදයකදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඇති. නමක් විදිහට සජිත් ප්‍රේමදාස නම විතරයි කියවෙන්නේ.
ඔව් මේ දැන් මේ ඉදිරිපත් කරන්නට යන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙකු විය යුතුයි කියන මතයකුත් අපිට ඇහෙනවා එක්සත් ජාතික පක්ෂය තුලින්. දැන් ප්‍රධාන පෙළේ මැති අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව පසු පෙළ අමාත්‍යවරුන්ගේ හඬකුත් ඒ සම්බන්ධයෙන් ඇහෙනවා. මොකක්ද ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ?
ඔව් එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන් ඍජුවම සඳහන් කරන මතය තමයි ඒක එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් විය යුතුමයි ඒ අපේක්ෂකයා කියලා. දැන් හැබැයි පාටලි චම්පිකරණෝ කැමැතුමා පෙරේදා දවසේ මාධ්‍යට අදහස් දක්වමින් කිව්වේ මේක තනියෙන් එක්සත් ජාතික පක්ෂයට යන්න පුළුවන් ගමනක්. මේ එක්සත් ජාතික පෙරමුණ වටා ගොඩනැගුණු අනෙක් පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ ගමන යන්න ඕන. ඒක ජනාධිපති අපේක්ෂකයා හෝ ඒ ගමන තීරණය කරන්න ඕන නායකත්ව මණ්ඩලයකින් කියලා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නායකයෙක් විතරයි ඉන්නේ. මේ පෙරමුණේ මනත මේ සම්දානේ ගොඩනැගුවොත් එතනට යෝජනා කරලා තියෙන නායකත්ව නායකත්ව මණ්ඩලයේ මේ තෝරාපත් කරගත යුතුයි කියලා තමයි සෙසු අය කියන්නේ. නැත්නම් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ මතය බොහෝ විට හෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම මෙවර අපේක්ෂකයා බවට පත් විය යුතුයි කියලා. ඔවුන් එතනදී රණිල් කිමුසගේ මාත්මය උදකලා කරන්නේ නැහැ. මේ ගමන ඉස්සරහට යනවා නම් රණිල් සජිත් එකතුවකින් එක්සත් ජාතික පක්ෂය තුළින් ගමන යන්න ඕන කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. පසුබිම් මන්ත්‍රීවරුන් පවා
ඔන්න මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඒ සම්බන්ධව අදහස් පළ කිරීමක් කළා. එතනින් පුංචි කොටසක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ සහ චමින්ද විදේශරි කියන දෙදෙනාම කියනවා මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් උනේ නැත්තම් හිම මේ පොදු සන්ධානය යටතේ තමන් ඉල්ලා සුනවා කියලා.
අපි එක තීන්දුවක ඉන්නවා. ලේවලින් අස්සම් කරලා දෙනවා මේ රටේ ජනතාවට. මෙවර ජනාධිපතිවරණයේදී වැරදිලා හරි එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවන කෙනෙක් අපේක්ෂකයෙක් වුණොත් අපි
දේශපාලන සම්බන්ධ
හොඳ දැන් ඒ අතරතුරේදී තවත් මතක් කිරීමක් ඔබට කරන්නට තියෙනවා. මේ වෙනකොට අපි දකිනවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකවරු පිළිබඳව යම් යම් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. ඇතැම් පුද්ගලයන් මේ වෙනකොට ලෝ පුරාමින් ඒ සඳහා ප්‍රවර්ධන කටයුතු පවා ආරම්භ කරලා තිබුණා. දැන් ඒ යටතේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මේ ගෙවිලගේ සතියන්තයේ පැමිණියා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සහ සිඩ්නි කියන නගර දෙකට විශේෂිත මහජන හමු දෙකක් සඳහා. ඉතින් SPA සිංහල ගුවන්විදුලියට හැකියාව ලැබුණා ඊට කලින් ඒ මහතා සමගින් සම්බන්ධ වෙලා ඔහුගේ මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ මූලික පරමාර්ථ විශේෂයෙන්ම ඔහු දැන් මේ දවස්වල ප්‍රවර්ධනය කරමින් යන ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනසම්මත ජනරජ්‍ය ව්‍යවස්ථාව යනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ආපු ගමන් මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා තියෙන ව්‍යවස්ථාව ඔහුගේ මේ නව ජනසම්මත ජනරජ්‍ය ව්‍යවස්ථාව යටතේ වෙනස් කරනවා කියලා තමයි ඔහු කරුණු සඳහන් කරමින් හිටියේ. ඉතින් SPA සිංහල ගුවන්විදුලිය ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ මොකද්ද මේ ඔහුගේ ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව කියලා. මේ වැඩසටහනේ හෙට දවසේදී හෙට අඟහරුවාදා SPA සිංහල වැඩසටහනෙන් ප්‍රචාරය වන වගට අපි ඔබට මෙහිදී මතක් කර සිටිනවා. මොකද අද අපි ලංකාවේ දේශපාලනය පිළිබඳව වැඩිදුර තොරතුරු කතා බහ කරන නිසා අපිට අවකාශයක් ලැබෙන්නේ නැහැ. එවැනි වූ දීර්ඝ සාකච්ඡාවක් සඳහා අවකාශයක් ලබා ගන්න හෙට වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ඔහු යෝජනා කරන මේ ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව මොකක්ද, ඔහුගේ අනාගත දේශපාලනික වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මීට කලින් අන්තර්ජාල මාධ්‍ය හරහා හෝ වෙනත් නාලිකාවලින් හෝ ඔබ නොඇසු අලුත්ම කරුණු SBS සිංහල සේවයේ හෙට වැඩසටහන තුළින් ඔබට දැනගන්නට පුළුවන්. එවැගේම අන්තර්ජාල මාධ්‍ය හරහා අද දවසේදී SBS සිංහලස් Facebook පිටුවෙත් අපගේ SBS සිංහල වෙබ් අඩවියටත් ඔහු එක්ක සිදු කරපු මේ සාකච්ඡාවේ වීඩියෝ පටත් ඇතුළත් කරලීමට අපි බලාපොරොත්තු වෙනවා. එයත් අපි මතක් කර සිටිනවා. අපිට මේ ඊයේ වෙනකොට තවත් විශේෂිත ආරංචියක් ලැබෙනවා මේ ආණ්ඩුකාරවරු සම්බන්ධව. දකුණු පළාත් ඌව සහ මධ්‍යම පළාත්වල ආණ්ඩුකාරවරුන් හදිසියෙම තමන්ගේ තනතුරු වලින් ඉල්ලාසු වෙන්න තීරණය කිරීම සම්බන්ධව. දැන් මේ මැතිවරණයක් ආසන්නයේ තියෙන වකවානුවකදී මෙවැනි තත්වයක් ඇති වෙන්න හේතුව මොකක්ද කියන කුතුහලය බොහෝ දෙනාට ඇති වෙන්නට ඇති. ඇත්තට මොකද්ද මේ ආණ්ඩුකාරවරුන්ගේ හදිසි ඉවත් වීමේ පසුපස තියෙන කතාව?
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී රැස් වෙලා තිබුණා. මෙහිදී හම්බන්තොට නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් දකුණේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයේ ගැටලුකාරී කියලා සඳහන් කරලා තිබුණා. ජනාධිපතිතුමත් ඒකට ප්‍රතිචාර දක්වලා කියලා තිබුණේ ආණ්ඩුකාරවරුන්ගේ මාරුවක් ළඟදී සිද්ධ කරන්න සූදානම් වෙනවා කියලා. දැන් අද දවසේ අපි කතා කරන මොහොත වෙනකොට ආණ්ඩුකාරවරු තුන්දෙනෙක් තමන්ගේ ඉල්ලාසුවෙන් බාර දීලා තිනෝ. ඌව පළාත නියෝජනය කරපු මාර්ෂල් පෙරේරා ආණ්ඩුකාරවරයා නිලන් පෙරේරා ඇමතිවරයාගේ තාත්තා ඔහු ඉල්ලාස් වෙලා තියෙනවා. ඒත් එක්කම මධ්‍යම පළාත නියෝජනය කරපු මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා ඔහුගේ ඉල්ලාස් වීම දීලා තියෙනවා. ඔහු ඉල්ලාස් වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් ඊයේ දවසේ ඉරිදා දවසේ දකුණු පළාත නියෝජනය කරන කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයා තමන්ගේ ඉල්ලස්වීමේ ලිපි බාර දීලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා වෙලා තිබුණේ පක්ෂයට හිතකර වැඩපිළිවෙලක් නෙමෙයි අය ගෙනියන්නේ, පක්ෂයට හිතකර සැලැස්මක නෙමෙයි කටයුතු කරන්න කියන චෝදනාව විශේෂයෙන් දකුණු සහ මධ්‍යම ආණ්ඩුකාරවරුන්ටත් ඇවිල්ලා තියෙනවා. ඔය අතරේ තමයි මේ ඉල්ලස්වීම සිද්ධ වෙලා තියෙන්නේ දිල්රුක්ෂි.
ඔබ දැන් අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධව පක්ෂය රැස් වුණා. එතනදී තමයි ඔය සම්බන්ධවත් ඔය මේ ආණ්ඩුකාරවරුන්ගේ ඉවත්වීම සම්බන්ධවත් සාකච්ඡා වෙලා තියෙන්නේ, ක්‍රියාකලාපේ සම්බන්ධවත් සාකච්ඡා වෙලා තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධව පවත්වුණු පක්ෂ රැස්වීමේදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳවත් මම දැනගන්නට කැමතියි. මොනවද එතනදී විශේෂිත අවධානයට ලක් වෙලා තිබුණු කාරණා?
එතන විශේෂයෙන් මම දැන් ක්ලබ් කරලා තිබුණා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා ළඟින්ම ඇවිල්ලා ඉඳගෙන වාඩි වෙලා තිබුණා. පහුගිය දවස්වල විවිධ අදහස් දක්වමින් ඉන්න පොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යම් සහයෝගීත්වයකින් වැඩ කරනවා කියලා පසුගිය සතියේ මේ වැඩසටහනත් අපි කතා කළා. ගිය සතියේ මේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සාකච්ඡා කරන වෙලාවේ ජනාධිපතිවරයා ළඟින්ම ඉඳගෙන ඉඳලා තිබුණා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට. පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ඒක අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේකම් බෑසිරි ජයසේකර මහත්මයා සඳහන් කරලා තිබුණා. අපි එකතු වුණත් එකඟ වුණත් නොවුණත් පක්ෂයක් විදිහට ඉදිරියට යන්න ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා ඔහු සඳහන් කරලා දිගින් දිගටම මේ ඉදිරියට කරගෙන යන්න සහාය ක්‍රමවත් කරන්න කියලා අදහස් දක්වලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වෙනි සංවත්සරය ලබන මාසේ 2 වෙනිදා පැවැත්වෙනවා. ඒක ඉතාමත් ඉහළින් සමරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. සුගතදාස ග්‍රහස ක්‍රීඩාංගණයේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ සැමරීම. ඒ සඳහා නිමල් සිරිපාල දසිල්ලා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. එතනට බෑසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, තිලංග සෝතිපාල සන්තාල ගියවන්න කියන පිරිසක් එක්කාසු කරගෙන තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයා කියලා තියෙනවා පක්ෂයේ විනය කමිටුවක් ඉක්මනට රැස් වෙලා අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඕන කියලා. දැන් පොහට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියේ පිටවනවා නම් මේවා කණ්ඩායම් සමාජිකත්වයේ ගන්නවා නම් ඕන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ දරන අතරතුරනේ මේවා අරගන්නේ. තාම ඕන් නිල වශයෙන් නිලාසන නැහැනේ මේ මොහොත වෙනතුරු. මම දැන් මේවත් ආයේ මතක් කරන්න වෙන්නේ නැති ජනාධිපතිවරයා කියලා තියෙනවා විනය කමිටුවක් ඉක්මනින් රැස් වෙලා අවශ්‍ය තීන්දුව తీරන අරගන්න කියලා.
මේ කාරණා අතරතුරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකලාපය කොහොමද? දැන් අපි පසුගිය කාලවකවානුවේදී දැක්ක මනෝජි දිගටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරාධනාවක් තියෙන ඔවුන් සමග එකතු වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. කාගවත් අගු පිල්ලුල අපි ළඟින් යන්නේ, අපි තමයි ප්‍රධාන පක්ෂය කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. මේ වගේ කඹෑදිල්ලක තිබුණා සාකච්ඡා තිබුණා, නමුත් ඒවා සාර්ථකව අවසන් වෙන සෙයාවක් අපි දැක්කෙත් නැහැ. දැන් අතරතුරේදී පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සම්මේලනය මේ 11 වෙනිදා අගෝස්තු 11 වෙනිදා පවත්වන්නටත් නියමිතයි. එතනදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳවත් යම් කිසි ඉඟියක් ලැබේවි, මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයේ ලබා ගනීවි කියන මේ කනින් කොනින් ඇසෙන වාර්තා පිළිබඳව අපි පසුගිය සති කිහිපය තුළදී සාකච්ඡා කරමින් තිබුණේ. දැන් මේ සතිය වෙනකොට මේ අපිට වාර්තා වෙමින් තිබුණු තොරතුරුවල තියෙන තීව්‍රතාව කොහොමද, මේවා වෙන්නටම යන කාරණාද නැත්නම් වෙනත් අලුත් කාරණා යතරට එකතු වෙලා තියෙනවද?
ඔව්, දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල සමුළුව ලබන ඉරිදා උදේ කොළඹ සුගතදාස ග්‍රහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා වන ආරාධනා පත්‍රයක් මේනකොට යවල කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රධාන කාරණා දෙකක් මෙහිදී සිද්ධ වෙන්න නියමිතයි. එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත් කරගන්න එක. පක්ෂයේ සභාපති ලේකම් ඇතුළු ඉතුරු නිලධාරී මණ්ඩලය සඳහා හිටපු පිරිසම කටයුතු කරන්න සූදානම්ක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසකවරයෙක් විදිහට කටයුතු කළා. ඔහු පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අරගත්තේ නැහැ. නමුත් මිල නොවන නායකයා විදිහට ඔහු වටා තමයි පොදු ජන පෙරමුණ ගොනු වුණේ. ඉතින් ඒ නිසා ඔහුට මිල වශයෙන් නායකත්වයේ බාර දීම මේ කටයුත්තේදී සිද්ධ වෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම. මේක මහින්ද රාජපක්ෂ මහත්මයා සිද්ධ කරනවා කියලා තමයි කිව්වේ. ඒ අනුව මේ 11 වෙනිදා ලබන ඉරිදා පොදු ජන පෙරමුණේ අලුත් ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. බොහෝ දිනක් කියනවා ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සඳහා නම් කරાવી ඒ නම ඉදිරිපත් කරන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඒවට අඩුවැඩි සපුරනවා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් වගේම දැසිල් රාජපක්ෂ මහත්මයාත්. ඔවුනුත් කියන්නේ ඉදිරිපත් කරන අපේක්ෂකේ හරජය ග්‍රහණය කරවන්න බලාපොරොත්තු වෙනවා කියන අදහස. දැසිල් රාජපක්ෂ මහත්මයාත් ඔහු ප්‍රසිද්ධියේ කියනවා මම මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔහුගේ නම එතනින් ඉවත් වෙනවා. ඒ වගේම දිලෘක්ෂී සඳහන් කරන්න ඕනේ පසුගිය දිනවල පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තුවේ නැති දේශපාලන පක්ෂ සමග සංධානගත වුණා. නමුත් පොදු ජන පෙරමුණත් එක්ක සංධානයක් විදිහට ඒකාබද්ධ වැඩ කරන සෙසු පක්ෂ සමග සංධානගත වීමක් එක්කාසු වීමක් සිද්ධ වුණේ නැහැ. ඒකත් ඉදිරියේදී කරන්න නියමිතයි කියලා පොදු ජන පෙරමුණ පැත්තෙන් වාර්තා වෙනවා. එතකොට ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන සෙසු පක්ෂවල නායකයන් කැඳවල ඔවුන් සමග එකතු වෙලා මේ සංධානය ගොඩනගන්න සූදානමක් තියෙනවා කියලත් වාර්තා වෙනවා. එතකොට බැසිල් රාජපක්ෂ මහත්මයා මාධ්‍ය ආයතන කිහිපයක් සමග පවත්වපු සාකච්ඡාවකදී සඳහන් කරලා තියෙනවා ඉදිරියේ පොදු ජන පෙරමුණත් එක්ක පැවැත්වෙන පළමු සමුළු වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙදීෝ කියලා තියෙනවා මේ සුගද්දාස ක්‍රීඩාංගණයේ ඉඩකඩ මදි නිසා ආරාධනා කරන පිරිසක් සීමාගෙන පාර්ලිමේන්තු බලසෑය රාජසභා නියෝජිතින් ආවට පස්සේ ශාලාවේ ආසන 4000කට වැඩි පිරිසක් එහෙම අපි ආරාධනා කරන්නේ සීමිත පිරිසකට විතරයි කියලා පොඩි එහෙම අදහසකුත් දක්වලා තියෙනවා. එතකොට මේ මෙතන අර ඩිමාන්ඩ් එක පොදු ජන පෙරමුණ වටා ගොඩනැගිලා තියෙනවා. උන්ට තියෙන ශක්තිය ගැන තමයි මේ කතා කරන්නේ. මෙහෙම වැඩ පිළිවෙලක් පිළිබඳව තමයි පොදු ජන පෙරමුණ පළමු සමුළුවත් එක්ක සූදානම් කරලා තියෙන්නේ.
එතකොට අර මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වේවි කියන තියෙන කතාබහට කොහොමද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ මේ වෙනකොට තියෙන තත්ත්වය?
ඔවුන් එක හඬින් ඒකමතකව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි ජනාධිපති අපේක්ෂක. ඒක දැන් පක්ෂයක් විදිහට තීරණය කරලා ඉවරයි. සෙසු මන්ත්‍රීවරු විදිහට අපි කතා කරන්නේ කොහොමද නැහැ. නිල වශයෙන් එක නිවේදනය කිරීමේ බලය දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට. ඒ නිසා නිල වශයෙන් පොදු ජන පෙරමුණේ පළමු සංවත්සරයේදී ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමා එළි දක්වයි කියලා කියනවා. ගෝඨාභය රාජපක්ෂ නොවන අදහස් කීපයක් මන්ත්‍රීවරු කීපදෙනෙක් කතා කරන්නේ. ඒ අදහස් දැන් මතුවෙන්නේ නැහැ. ඔවුන් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නේ නැහැ. ඔවුන් මාධ්‍ය ඒ පිළිබඳව ගෝඨාභය නොවන නමක් ගැන කතා කරලා නැහැ. මෙවැනි පොදු ජන පෙරමුණ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා අපේක්ෂකවරයා විදිහට ඉදිරිපත් වේවි. ඒ නම 11 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි දැනට අපිට වාර්තා වෙන්නේ.
දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරලීම හා සම්බන්ධ වන මේ ප්‍රවෘත්තියකුත් වාර්තා වුණා. මේක මේ ඉවත් කරගෙන කියලා නිල වශයෙන් යම් ප්‍රකාශයක් කරනවත් අපි දැක්කා. මේ නමුත් යම් යම් මතවාදත් ඒ සම්බන්ධව අපිට තාමත් හැනවා. අපිට නිශ්චිතවම කියන්න බැහැ. මේ දූෂමාන ආරංචි විදිහට ලැබෙන ආරංචි තාමත් ඒ මට්ටමේ තියෙන නිසා දැන් දැනට වාර්තා වෙන තත්ත්වය අනුව මොකක්ද මෙහි සත්‍ය අසත්‍යතාවය? මේක නිල වශයෙන් ඉවත් කරගෙන දේ කියන්නේ
ලංකාවේ දේශපාලනේ ඉදිරියට වෙන්නේ මොනවද කියලා මම දැන් උඩින්ම දෙයියවත් දැක් නැතුව ඇති. පෙරේද දවසේ ඇල්ලේ ගුණවර්ධන ස්වාමින් වහන්සේත් සඳහන් කළේ මේ ජනාධිපති අපේක්ෂකයෝ තීරණය කරන්න විදේශ බලවේග ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒව ගැන පරිස්සම් වෙන්න කියලා. රටේ ජනාධිපති අපේක්ෂකයෝ රූපවා බිහි කරන්නේ නම් කරන්නේ වෙන රටවල මැදිහත් වීම මත කියලා. ඉතින් විවිධ චෝදනා තියෙනවා. දැන් අපි ඔබ අහපු කාරණයට ඍජු උත්තරයක් දෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමරිකානු පුරවැසිභාවය. ඒ ඉවත් කරගත්ත කියලා පහුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ලේඛන හුවමාරු වුණා. හැබැයි ඒ ලේඛන සාවද්ද ලේඛන කියලත් යම් ආකාරයකින් අපි දැක්කා සමාජයේ ආයමත් මතපල කරනවා. ඊයේ දිනේ වෙන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට කටයුතු කරන බිලින්ද රාජපක්ෂ ඔහුගේ Facebook ගිණුමේ සහ ඔහු මාධ්‍යයට මුදා හැරලා තිබුණා. නිල වශයෙන් මේවා තමයි නිල ලේඛන. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිභාවය දැන් ඉවත් වෙලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අදහස් දක්වපු තැනක් පිළිබඳව කියුණා. එහිදී ඔහු කියලා තියෙනවා මගේ ඇමරිකානු පුරවැසිභාවය වැඩ කටයුතු ඉවරයි. ඒක ඉවත් කරගත්ත තමන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න සූදානම්, ජනාධිපතිවරු ගන්නට එන්න සූදානම් වගේම ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පතුත්තන් ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අදහස් දක්වීමක් කරලා තිබුණා. ඒ අනුව පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඒකායන බලාපොරොත්තුව සවුන් එක හෙලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ තමයි අපේ අපේක්ෂකයා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ මම සූදානම් ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ අනුව ලිපි ලේඛන සහ අදාළ පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණා දැන් ඉවරයක් කරගෙන තියෙන්නේ කියලා ඌගේ පැත්තෙන් කියවෙනවා.
ගෝඨාභය මහත්තයා අමුණු වෙලාවේ කිව්වා ඔබතුමා අපේක්ෂකයා වෙනවා නම් ප්‍රථම අවශ්‍යතාවය මෛත්‍රීපාල මහත්තයාත් එක්ක කතා කරලා එකඟත්වයකට පැමිණීම. අපි ලෙන්ත් වලින් ගහන්න ලෙන්ත් වලින්.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානක්කාර මහතායි අදහස ප්‍රකාශ කළේ. මා කලින් වතාවේදී ඔබට මතක් කළා වගේ අලිත් මතක් කරනවා ඕස්ට්‍රේලියාවට මේ පසුගිය සති අන්තයේදී පැමිණුණු ශ්‍රී ලංකාවේ තවත් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නීතිඥ නාගානන්ද කුඩිතුවක්ක මහතා. ඒ මහතා සමගින් SBS සිංහල වැඩසටහන සිදු කරපු සාකච්ඡාව හෙට වැඩසටහනින් ප්‍රචාරය වීමට නියමිතයි. අඟහරුවාදා පෙරවරු 11 සිට අපිට සවන් දෙන්න. ඊට අමතරව SBS සිංහලීස් Facebook පිටුව, ඒ වගේම අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhalese වෙබ් අඩවිය හරහා වීඩියෝ පටයත් ඔබට අද දවස තුරදී දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මීළඟට මේ අවධානය යොමු කරමු අපි කැබිනට් රැස්වීම පිළිබඳව. මේ ගෙවිලගේ සතිය අඟහරු ආදා කැබිනට් එක රැස් වුණා. කැබිනට් එකේදී යම් යම් විශේෂිත කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙලා තිබුණා. අපිට කොහොමද හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රමුඛ ස්ථානීලා සාකච්ඡා වුණු කාරණා?
ඔව් දැනට හදිසි නීති රෙගුලාසිය යටතේ බුර්කාවට තහනමක් පනවලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු 50ක් මගින් බුර්කා තහනම සිද්ධ කරන්න අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා තිබුණා තලතාතු කෝරළ ඇමතිතුමිය. දැනට තියෙන බුර්කා තහනම හදිසි නීති ඉවත් කරනවත් එක්කම ඉවත් වෙන නිසා තමයි මේ යෝජනාව ගෙනල්ලා තිබුණේ. ඒ අවස්ථාවේ රවුෆකේ ඇමතිවරයා මෙහිදී කියලා තියෙනවා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න තමන්ට කාලය අවශ්‍යයි කියලා. ඒ අනුව සතිය කාලයක් ලබා දීලා තියෙනවා බුර්කාව සම්බන්ධයෙන් මේ නීතිය සකස් කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න. ඒත් එක්කම අමරිකානු ආධාරයක් ගැන වෙච්ච යෝජනාවකුත් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් වෙලා තියෙනවා. මිලේනියම් චැලෙන්ජ් කම්පැක්ට් එහෙම නැත්නම් NCC ආධාරය ගැන මංගල සමිතියේ මුදල් ඇමතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ යටතේ අවුරුදු කිහිපයක් ඇතුළත කොටස් වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක් ලංකාවට ලබා ගන්න සූදානමක් තියෙනවා කියලා ඒ ගැන යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. කොමුණක් මුදල් ඇමතිවරයාට ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා හම්බ වෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් එක්කම වතුකම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් පළනි දිගම්බරන් සහ නවීන් දිසානායක අමාත්‍යවරුන් අතර වාග්ගෝමාරුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ වැඩි කරපු රුපියල් 50 කොහෙන්ද ගෙවන්නේ, කාගේ අරමුදලින්ද ගෙවන්නේ? ඒක නවීන් දිසානායක ඇමතිවරයාගේ අරමුදලින්ද, එහෙම නැත්නම් දිගම්බරන් ඇමතිවරයාගේ අරමුදලින්ද කියලා සංවාදයක් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒකට අවසානයක් වෙලා නැහැ. මේ වගේ කාරණා කීපයක් තමයි වෙලා තියෙන්නේ. අතර කැබිනට් මණ්ඩලයට මෙච්චර කාලයක් ආපු නැති රිෂාඩ් බදියුන් දීන් සහ රවුෆ් හකීම් ඇමතිවරුන් දෙදෙනා ගිය සම්බුදල් දිවුරුන් දීමෙන් පස්සේ සම්බර රැදිවුරුන් දීලා අඟාරුවාද පාන්දරම කැබිනට් රැස් වීමට ඇවිල්ලා තිබුණා.
දැන් මේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දිවුරුන් දීම සම්බන්ධව අපි කෙටියෙන් සාකච්ඡා කරගෙන යමු. මනෝජ්, අපි දන්නවා අපි මීට කලින් සාකච්ඡා කළා මුස්ලිම් ඇමතිවරුන් ඉවත් වුණාට පස්සේ තැපැල් කටයුතු ඇමති අබ්දුල් හලීම් සහ අමාත්‍ය කබීර් හෂීම් කියන දෙදෙනාට පස්සේ ඉතුරු අය දිවුරුන් දීම සම්බන්ධව යම් මතවාදයක් තිබුණා. නමුත් පසුගිය සතියේදී ඒත් පිරිසක් දියුරුම් දුන්නා, තවත් පිරිසක් දියුරුම් දුන්නේ නැහැ. අපි මේ පිළිබඳව තියෙන සවිස්තර තොරතුරු ඊළඟට කතා බහ කරමු.
ඔව්, ඒ දියුරුම් දීම සිද්ධ වුණා. ඇමතිවරු දෙදෙනෙක් දියුරුම් දුන්නා මම කිව්වා වගේ. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා විදිහට රවුෆ් හකීම් ඇමතිවරයා, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන්වූ පුද්ගලින් නැවත පදිංචි කිරීම, සම්පකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු මෙන්ම නිපුණතා සංවර්ධන ඇමතිවරයා විදිහට රිෂාඩ් බදියු දීන් ඇමතිවරයා අමාත්‍යවරුන් විදිහට දියුරුම් දුන්නා. ඊට අමතරව මුස්ලිම් කොංග්‍රස්ය නියෝජනය කරපු මන්ත්‍රීවරුන් 3 දෙනෙක්, ඒ ඔවුන් තමයි අලි සහිර් මවුලානා, HM හාරිස් සහ ෆයිසල් කාසිම් කියන මන්ත්‍රීවරු 3 දෙනා දිවුරුම් දුන්නේ නැහැ. ෆයිසල් කාසිම් මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් දක්වමින් කියලා තිබුණා කල්මුනේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්න රජය අරගෙන තියෙන තීරණයට තමන් විරෝධය පළ කරනවා. ඒ නිසා ඒක විසඳ ගන්නකම් තමන් මේ අමාත්‍ය තනතුරු වල දිවුරුම් දෙන්නේ නැහැ කියලා ඔවුන් 3 දෙනා සඳහන් කරලා තිබුණා. ඒ හැරෙන්න ඇමතිවරුන් 2 දෙනා දිවුරුම් දුන්නා.
නැගිනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධව තියෙන මතභේදකාරී වාතාවරණය තවමත් එලෙසමයි. මේක රජයට පවරා ගන්න කියලා ඇතැම් පාර්ශ්වයක් කියනවා. මේ සඳහා ප්‍රතිපාදන ලැබුණු නැගිනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා තවත් මතයක සිටිනවා. මේ මත දෙක ඝට්ටණය වෙන ආකාරයක් අපි දැක්කා මේ ගෙවිලගේ සතියේදී. දැන් නැගිනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවද නැද්ද, නැත්නම් හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්නට යන ක්‍රියාමාර්ග?
ඔව්, මේ පිළිබඳව අධීක්ෂණය කරපු අධ්‍යාපන ආරක්ෂකාරක සභාවේ තීරණය මේ රජයට පවරා ගත යුතුයි කියන කාරණය. ඒ සම්බන්ධයෙන් අපි දන්නවා දේශපාලන විවිධ මත මතාන්තර තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සනාන් කරලා තිබුණා මේක රජයට පවරා ගත්තොත් ඉදිරි විදේශ ආයෝජන වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම කියලා යම් අදහස් තිබුණා. කොමුණත් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හිටපු ආණ්ඩුකාරවරයා සනාන් කරලා තිබුණා තමන් බලයට આવුත් මේ විශ්වවිද්‍යාලයේ රජයට පවරා ගන්න කටයුතු කරනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා, ලලිත් කුමසිග මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයායි දේශපාලන වේදිකාවේ කොච්චර කිව්වත් හදිසි නීති යටතේවත් රජයට පවරා ගන්න නෛතික පදනමක් නැහැ. මේ විශ්වවිද්‍යාලයේ ඇතැම් තනතුරු දරලා තියෙන්නේ සිංහල බෞද්ධ පුද්ගලයන්. ඒ හින්දා මේක මුස්ලිම් ජාතිකයන්ට පමණක් ඉදිවන විශ්වවිද්‍යාලයක් නෙමෙයි. කිසිම හේතුවක් හින්දා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න දෙන්නේ නැහැ. රජයත් එක්ක ඕනෑම ආකාරයකින් සහයෝගයෙන් මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න කටයුතු කරනවා කියලා සනාන් කරලා කියනවා. වගේම ලබන අවුරුද්දේ ජනවාරි 3 වෙනිදා ඉඳලා මේ මඩකලපුව විශ්වවිද්‍යාලය විවෘත කරන්න සූදානමක් තියෙනවා කියලා හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කරලා තියෙනවා.
එතකොට අධ්‍යාපනික අධ්‍යාපන ආංශික කාර්යක සභාවේ නිර්දේශ වලින් වැඩක් නැහැ නේද? දැන් රජයේ විසින් ඒ කාර්යක සභාව පත් කළා, ඒ වාර්තාවල ප්‍රතිඵල වලට මොකද වෙන්නේ? කියන්නේ ඒ නිර්දේශ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද?
ඔව් ඉදිරිය ගන්න ක්‍රියාමාර්ග මත එය බලපැවැත්වේවි. විශේෂයෙන් ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරපු මහාචාර්ය ආසුමාරසිංහ මන්ත්‍රීවරයා කිව්වේ මේ තමන් හොඳ නිරීක්ෂණයක් කරලා තමයි අධ්‍යයනයක් කරලා තමයි මේ වාර්තාව ඉදිරිපත් කළේ. ඒ අනුව ඒ වාර්තාවේ ක්‍රියාකාරකම් වලට අනුව නිර්දේශයන් වලට අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් අධ්‍යාපන ආංශික කාර්ක සභාව විදිහට ඍජුව පෙනී ඉන්න බවක් පේනවා. නමුත් මේකේ අවසාන තීරණය සාමාර්ගන නැහැ. අපි බලාගෙන ඉමු මොකද සිද්ධ වෙන්නේ කියලා.
හොඳයි මනෝජ්, අපි හැමෝම ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ශ්‍රී ලංකාවේ දේශපාලන කුණුසුම් තත්ත්වෙත් අප වෙත රැගෙන ආවට බොහොම ස්තුතියි. එහෙමනම් අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් හමු වෙමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවට මැසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Hear more stories in your language by visiting sbs.com.au.